මීළඟට ආනන්ද විජේපාල ගරු අමාත්‍යතුමාට විනාඩි 14ක් කාලය ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් පසුගිය වසරකට අධික කාලයක් පුරා අපි මේ රටට සිශේෂී ආර්ථික සහ දේශපාලන වගේම සමාජ සංස්කෘතික ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රාශියක් අත්පත් කරගමින් තිබුණා, අත්පත් කර දෙමින් තිබුණා. ඒ වගේම 2026 අයවැලේකණය හරහා ඒ විවාද කරමින් තිබුණා. ඒ හරහා අපි විශාල මුදලක් 26 වර්ෂය සඳහා සංවර්ධනය සඳහා වෙන් කරමින් ඒ පිළිබඳව අයවැය විවාදය පවත්වමින් සිටින අවස්ථාවක තමා මේ දිප්පා කුලිසුනාට ඇවිල්ලා මේ ආපදා තත්ත්වය නිර්මාණය වුණේ. මේ ආපදා තත්ත්වයත් සමගම ගරු ජනාධිපතිතුමා විසින් මේ ආපදා තත්ත්වය වඩා හොඳින් කළමනාකරණය කරලා මේ ආපදා තත්ත්වෙන් පීඩාවට පත්වෙච්චි මහජනතාවට හදිස් සහනාධාර ලබාදීම, ඒ වෙනුවෙන් ක්ෂණිකව ගත යුතු තීන්දු තීරණ, එවගේම හදිසි අත්‍යවශ්‍යවා කඩිනමින් ස්ථාපිත කිරීම, ඒවා පවත්වාගෙන යාම, ඒ සඳහා වූ විධිවිධාන සැලැස්වීම සඳහා හදිසි නීති රෙගුලාසී ප්‍රකාශයට පත් කරා. එම හදිසි නීති රෙගුලාසී මහජනාරක්ෂක අධ්‍යාපනත අනුව නැවත වතාවක් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගිලා තියෙනවා. ඒ අවශ්‍යතාවය තමාද මේ සභාවේදී අපි සම්මත කරගන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ සභාවේදී විවිධ ප්‍රකාශනිකුත් වුණා මේ හදිසි නීති රෙගුලාසී සම්බන්ධයෙන්. අපි ඔවුන්ට එක පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මේ පසුගිය මාසයක කාලය පුරා මේ හදිසි නීති රෙගුලාසී ක්‍රියාත්මක වුණා. ඒ හදිසි නීති රෙගුලාසී යටතේ පුළුවන් නම් මේ සභාවට පැහැදිලි කළ යුතුයි. අපි කිසිදු එකදු කාර්යක් ප්‍රජාතන්ත්‍රවාදීට විරෝධීව, ප්‍රජාතන්ත්‍ර විරෝධීව, එහෙම නැත්නම් හදිසි නීතිය පවත්වා ගනිමින් රටේ ජනතාව පීඩාවට පත් කරන්න හෝ මාධ්‍ය මර්ධනයට හෝ වෙනත් කිසිදු මර්ධන ක්‍රියාකාරකමකට අපි මේ හදිසි නීතිය යොදාගත්තද නැද්ද කියන එක අපි භාවිතාවෙන් මේක අපි හොඳින් ඔප්පු කරලා තියෙනවා. මේ හදිසි නීති රෙගුලාසිය යොදාගත්තේ හදිසි සේවාවන් පවත්වාගෙන යන්න, අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න, අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජෙනරාල්වරෙක් පත්කරන්න, හදිසි සාහන සපයන්න, එවගේම පීඩාවටපත් මහජනතාවට සුරක්ෂිතතාවය තහවුරු කරන්න පමණයි මේ හදිසි නීති රෙගුලාසිය අපි භාවිතා කරලා තියෙන්නේ. එහෙත් ඔබ දන්නවා අතීතයේ මේ සමහර අද කතා කරපු පිරිස් කොටස්කාරයන් වූ ආණ්ඩුවල දශක ගානවත් තිස්සේ පවත්වාගෙන ගිය මේ හදිසි නීති උපයෝග කරගනිමින් මේ රටේ මර්ධන ක්‍රියාපිළිවෙතක්, මර්ධනකාරී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරපු ආකාරය මේ රටට රහසක් නෙවෙයි. මාධ්‍යවේදීන් මර්ධනය කරමින්, මාධ්‍ය ආයතනට ගිනි තබමින්, මාධ්‍යවේදීන් මරමින්, මාධ්‍යවේදීන් පැහැර ගනිමින් මේ රට අතිශය දුෂ්ට පාලනයක් අරංගිය කොටස්සායිට අනුබල දුන් පිරිස් තමා දැවිල්ලා මේ ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වාගෙන යන පාලනයට යම් යම් අභියෝග කරන්නේ. ඉතින් මේ රටේ ජනතාව දන්නවා අපිට මේ හදිසි නීතිය කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ දේශපාලන ක්ෂේත්‍රයේ අපි ආණ්ඩුකරණය සඳහා. ඒකට හේතුව මේ ආණ්ඩුවට ඇතිතරම් මහජන බලය තියෙනවා, මහජන ප්‍රසාදය තියෙනවා. අපි හැමදාම මහජනයත් එක්ක හිටපු ආණ්ඩුවක්, මේ වෙනකොටත් මහජනයා සමග කටයුතු කරමින් ඉන්න ආණ්ඩුවක්. අපිට මහජනයා අතරට යන්න කිසිදු බාධාවක් නැහැ. අපි හැම මේ ආපදා තත්ත්වෙන් පස්සේ සෑම සුරක්ෂා මධ්‍යස්ථානයකට ගිහිල්ලා කටයුතු කරලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න හොයලා බලලා ඒකට උත්තර දීලා තියෙනවා. එයින්ද අපිට කිසිදු අවශ්‍යතාවයක් නැහැ ආණ්ඩුකරණය සඳහා හදිසි නීතිය. හදිසි නීතිය ඒ වෙනුවෙන් නෙවෙයි, හදිසි නීතිය පීඩාවට පත් ජනතාවට සහන සසලා කඩිනමින් තීන්දු තීරණ අරන් අත්‍යවශ්‍යවන් පවත්වා ගනිමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් තමයි හදිසි නීතිය ගෙනාවේ. ඒ අටුව අත්‍යවශ්‍ය කොමසාරි ජෙනරාල්වරු පත් කරලා ඒකට අවශ්‍ය සියලු අනුසාංගික කටයුතු මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. වඩා කාර්යක්ෂමවත් ඒ වගේම හදිසි සාහන මේ වෙනකොට සලසලා දීලා තියෙනවා. රුපියල් 25,000 සාහන ගැන මෙතන කතා කළා. රුපියල් 25,000 සාහනාධාරයේ මේ වෙනකොට 100%ම ගෙවලා අවසන්. සමහර කතා කරපු මන්ත්‍රීවරු කිව්වා මේ රුපියල් 50,000 දීමනාව 95%ක් ගෙවලා අවසන්. රංජිත් මත්මාණ්ඩාර ඇමතුමාක සත පහක්වත් කෘෂිකර්ම වෙනුවේ හානි වූ වගාවන් වෙන ගෙවලා නෑ කියලා. එකසියට හැට පහක් ගෙවල අවසන්. එතුමා දන්නේ නෑ. හෙක්ටයාරකට 150,000 ගානේ. ඉතින් ඒ හින්දා මේ සියලු සහන ගෙවනවා, කඩිනමින් ගෙවනවා. ඒ සඳහා තමයි අපි අනපනත් උපය කරගන්නේ, ජනතාවට සහන සලසන්න, පීඩාවට පත්වෙච්ච අය රැකවරණය සඳහා. එහෙම නැතුව හදිසි නීති අපි පාවිච්චි කරලා නැහැ එතුමන්ලා වගේ මාධ්‍ය මර්ධනය කරන්න. අද වගේ දවසකට තමයි සිරසට බෝම්බ ගැහුවේ 2009. ඒවට කොටස්කාරී වෙච්චි අය අද ඇවිල්ලා කිඹුල් කඳු හෙලනවා. මාධ්‍යවේදීන් මර්ධනය කරා විතරක් නෙවෙයි, මාධ්‍යවේදීන් පැහැරගෙන ගිහලා මරලා දැම්මා. එහෙම මිනිස්සු අද ඇවිල්ලා කිඹුල් කඳු හෙලනවා, අපිට ඇඟිල්ල දික් කරනවා. මොකද අපි දන්නවා මේ අවුරුද්ද පසුගිය අවුරුද්ද පුරාම අපි ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ රට මෙහෙයවලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී විදියට සමහරක පොලිස් රාජ්‍යයක් ගැට පොලිසියට නිවැරදිව රාජකාරී කරන්න නිදහස ලැබලා දීලා තියෙනවා. මමවත් නියෝජ්‍ය අමාත්‍යවත් කිසිදු නියෝගයක් දීලා නැහැ. තිස්ස විහාරේ ප්‍රශ්නේ අපි අදත් මේ සභාවට අවධාරණය කරනවා. කිසිදු ප්‍රශ්නයක් උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා ඒ ප්‍රශ්නය අභිමුඛ කරගනිමින් ජාතිවාදය ආගම්වාදය හෝ ත්‍රස්තවාදය වැපිරීමට අපි දෙදෙන්නේ නැහැ. අපි ඒක එදත් කිව්වා මේ සභාවට, හෙටත් ඒක කියනවා, අදත් කියනවා. මොකද තිස්ස විහාරේ ප්‍රශ්නය ජාතිවාදය අවුල්ලමින් ජාතින් අතර විරසක ඇති කිරීමට කටයුතු කරමින් ඉන්නවා. පොලිසිය නිවැරදිව කටයුතු කරලා තියෙනවා. උසාවි නියෝග අනුව කිසි කෙනෙකුට හිංසා කරන්නේ නැහැ. ඒක උතුරටත් එහෙමයි, මතුගමටත් එහෙමයි, රත්නපුරෙත් එහෙමයි. සාධාරණ විදියට කටයුතු කරන්න පොලිසියට උපදෙස් දීලා තියෙනවා. එහෙම තමයි පොලිසිය මෙයවන්නේ. එහෙම නැතුව මේ තම තමන්ගේ දේශපාලන උවමනාවන් ඔන්න පොලිසිය මෙයවන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඒක ජනතාව දන්නවා, පොලිස් නිලධාරීන් දන්නවා. එහින්දා පොලිසියට
ඕඩර් ප්ලීස්,
අභූත
ඕඩර් ප්ලීස්. අද දින සභාය කටයුතු අවසන් වන තෙක් කාලය දීර්ඝ කරගෙන ඉන්න සභාව එකඟද? ඇමතුමා කතා කරගෙන.
ඒ හින්දා පොලිසියට අභූත චෝදනා එල්ල කිරීම අසාධාරණයි කියලා මම මේ අවස්ථාවේ මේ සභාවට ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම මේ සුලිකුණාට තත්ත්වය ආරක්ෂක ලේකම්වරයා ආපදා තත්ත්වය අවසන් කියලා ප්‍රකාශයක් නැත්තම් චක්‍රලේඛයක් ගැන සඳහනක් මේ සභාවට ඉදිරිපත් කරා. ආපදාවේ කොටස් තුනයි. එකක් තමයි පූර්ව අනතුරු ඇඟීම් අවධිය, දෙක තමයි ආපදා ක්‍රියාත්මක වෙච්ච ආපදා තත්ත්වය, ආපදා ඇතිවීම, තුන්වෙනි කොටස තමයි පශ්චාත් ආපදා තත්ත්වය. ඉතින් ආපදා තත්ත්වය අවසන් කියලා ආරක්ෂක ලේකම් දිනයක් දාලා ඒ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. පූර්ව ආපදා තත්ත්වය නැත්තම් පූර්ව අනතුරු ඇඟවීම අවධිය කටයුතු කරලා තියෙනවා. දැන් තියෙන්නේ පශ්චාත් ආපදා අවධිය. ඒ සහන සැලසීම කටයුතු සඳහා හදිසි නීති රෙගුලාසි දීර්ඝ කරගන්නවා. ඒ අර වෙනත් ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් වෙනුවෙන් නෙමෙයි මේ හදිසි නීති භාවිත කරන්නේ. ඒ හින්දා ආපදාවෙන් පස්සේ පශ්චාත් ආපදා තත්ත්වයේ අනුව කටයුතු කරන්න අපිට තව මාස කිහිපයක් නැත්නම් මාසයක් දෙකක් මේ සඳහා කාලය අවශ්‍ය වෙලා තියෙනවා. මොකද ඔබ දන්නවා මේදී නැවත පදිංචි කිරීම තියෙනවා, නැවත ප්‍රතිස්ථානගත කිරීම තියෙනවා. සමහර පවුල් එම ස්ථානවල නැවත පදිංචි කිරීමට හැකියාවක් නැහැ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා අනුව නායකීය ස්ථාන 1240ක් තිබ්බා. ඊට අමතරව ප්‍රධාන පෙළේ නායකයාම් ස්ථාන 1240ක් තිබ්බා. හැබැයි ඊට අමතරව නැවත පදිංචි කිරීමට පෙර ආතුව පදිංචි කරන ස්ථාන පිළිබඳවත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා ලබා ගන්න ඕනේ. මේක මේ කාර්යය කිරීම සඳහා යම් කාලයක් අවශ්‍යයි. ඒ වගේම උන්ට අලුත් ඉඩම් නැත්නම් නැවත පදිංචිය සඳහා ඉඩම් ලබා දීමේ කාර්යයත් මේකට සමගාමීව සිද්ධ වෙනවා. දැන් අපි ලබන 9 වෙනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා හානියටපත් නිවාස පිළිසකර කිරීමේ වැඩපිළිවෙල. රුපියල් ලක්ෂ 50ක් ලබා දෙන්න අපි ගරු ජනාධිපතිතුමා මේ සභාවටත් ප්‍රකාශ කළා. චක්‍රලේඛයකුත් නිකුත් කරලා තියෙනවා. ඒ සඳහා මුදල් වෙන් කිරීම සිද්ධ වෙලා තියෙනවා මේ සතියේ. ඉතින් අපි ඒ කාර්යයත් ඒ සමගම ආරම්භ කරනවා. ඉතිහාසයේ ඔබ දන්නවා මේ වගේ අවස්ථාවල ඒ වගේම පැවති යුද තත්ත්වයන් හේතුවෙන් දශක ගණන් මිනිස්සු අවතැන් කදරුවල හිටියා, නැත්නම් අවතැන් වූ සුබසාධන මධ්‍යස්ථානවල හිටියා. සොච්චම් මුදල් තමයි වන්දි ඇටයට දුන්නේ. ඒවා දෙන්න අවුරුදු 2-3-4-5 ගත වුණා. දශක 2-3 ගත වුණා. එහෙම තත්ත්වයක් තිබුණේ. අපි ඉතාම කෙටි කාලෙකින් මේ බොහෝ සාන ලබා දීලා තියෙනවා. තවත් ඉතා කෙටි කාලෙක මේ සියලු සාන ලබා දෙනවා. අපි කිව්වා වගේම අපි කනගාටු වෙනවා මේකේ ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. අපේ ජනතාවගේ ඒ පිළිබඳ කනගාටු වෙනවා. අපි අහිමි වූ ජීවිත අර බොහෝ දේ ලබා දෙන්න අපි තීන්දුව කරලා තියෙනවා. ඒ සියලු දේ ලබා දෙන්න අවශ්‍ය පැකේජ් නැත්තම් සහන වැඩපිළිවෙළ දියත් කරලා තියෙනවා. ඒ සඳහා තීන්දුව తీරන සහ අත්‍යවශ්‍යවන් යථාවත් කරමින් අත්‍යවශ්‍යව පවත්වා ගැනීම තඳා තමයි මේ හදිසි නීති ත්‍රිපලාසි දීර්ඝ කරන්නේ. ඉතින් ඒ වගේම මේ නැවත පදිංචි කිරීම වැඩසටහනේදී අවශ්‍ය වෙනවා අලුතින් ඉඩම් හඳුනා ගන්න. ඒ ඉඩම් හඳුනා ගැනීමේ කටයුතුත් මේ වෙනුවෙන් සිද්ධ වෙමින් පවතිනවා. ඔවුන් ඒ ස්ථානවල සුරක්ෂිතව අනාගතයේ යම් පීඩාවකට පත් නොවන ආකාරයෙන් පදිංචි කිරීමේ නැත්තම් නැවත ප්‍රතිස්ථානගත කිරීමේ නැත්තම් රීලොකේෂන් ප්‍රෝග්‍රෑම් එකක් දියත් කරන්න මේ වෙනකොට අවශ්‍ය සියලු පියවර අරන් තියෙනවා. ඒ වගේම අනාරක්ෂිත විදියට නායමේ අනතුරු පහල ලක්ෂණ පහළ වුණු ස්ථානවලින් ජනතාව ඉවත් කිරීමේ කාර්යයත් ඒ සමගම සිද්ධ කරනවා. මොකද කිසියෙකුත් අනාගතයේ මේ අනාරක්ෂිත ස්ථානවල අනතුරුදායක ස්ථානවල පදිංචිව සිටින්ත රජයක් හැටියට අපිට ඉඩ දෙන්න හැකියාවක් නැහැ. සියලු දෙනාගේ ජන ජීවිත සුරක්ෂා කළ යුතුයි, ආරක්ෂා කරලා ලබා දිය යුතුයි. ඒ ආරක්ෂාව රැකවරණය ලබා දීම සඳහා තමා මේ සියලු තීන්දුව తీරන ගන්නේ. මං හිතන්නේ ඉතිහාසයේ කිසිදු
රජයක් ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් තව තියෙනවා.
ඉතිහාසයේ කිසිදු රජයක් මේ ආකාරයක ආපදාවකදී කටයුතු කරලා නැහැ. කිසිදු රජයක් සියලුම ක්ෂේත්‍ර හානි වෙච්ච සියලුම ක්ෂේත්‍ර ධීවර ක්ෂේත්‍රයේ තේ අලාභ හානිමින් සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයට ක්‍රියාමාර්ග ගන්නවා. පසු සම්පත් ක්ෂේත්‍රයේ අලාභ හානි සම්බන්ධයෙන් පසු සම්පත් අමාත්‍යාංශයේ පැත්තෙන් තීන්දුව తీරන ගන්නවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිදු අලාභ සම්බන්ධයෙන් ඒ පද වන්දිගේ මේ වෙනකොටත් සිද්ධ කරමින් පවතිනවා. ප්‍රාදේශීය කවර මාර්ගයේ රුපියල් 25000 රුපියල් 50000 උපකරණ දීමනාව 150000 නිවාස ආධාරයේ ලබා දීම කටයුතු කරනවා. රජෙන් ඉඩම් මේ සියලු දෙනාට නැවත පදිංචියට සුදුසු ස්ථානයක් තෝරා දීම රජයේ වැඩපිළිවෙලට තේ ඉඩම් ලබා දීමේ කටයුතු මේ වෙනකොට සකස් කරමින් තියෙනවා. මේ සියලු කාර්යයන් මේ ඉදිරි කෙටි කාලය තුළ අවසන් කරන්න තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. කිසි කෙනෙකුත් පීඩාකාරී ලෙස ජීවිතය සුරක්ෂා මධ්‍යස්ථානවල ගත කරන්න ඉඩ දෙන්න අපි කැමැත්තක් නැහැ. ඒ හින්දා බොහෝ අවස්ථාවලදී අපි දැනුම් දීලා තියෙන ප්‍රාදේශීය කමරාල හරහා එවැනි මධ්‍යස්ථානවල ඉන්න අයට කුලී නිවසක් ලබාගෙන කුලී නිවසක් සොයලා දීලා ඔවුන්ගේ ජීවිත යථාවත් කරගෙන යන්න අවශ්‍ය පියවර ගන්න කියලා. ඒ හින්දා මූලාශ්‍රණ රුඩ ගරු මන්ත්‍රීතුමනි, විපක්ෂයේ විවිධ චෝදනා නගිනවා, ඒවා නගනවා. ඒ වගේම විපක්ෂයේ බොහෝ අය උත්සාහ කරනවා මේ ආපදාව ඔස්සේ හරි රජයේ අප්‍රසාදයට පත් කරලා රජයට යම් හෝ බලපෑමක් කරන්න හැකියාවක් තියෙනවද කියලා රට පුරාම එහෙම යමින් උත්සාහ කරනවා. හැබැයි ඔවුන් දන්නවා මේ කිසිවකින් මේ රටේ ජනතාව ජාතික ජනබලවේගයට ජාතික ජනබලවේගයේ තිබූ විශ්වාසය අබ මල් රේණුකින්වත් අඩු වෙලා නැහැ, අඩු කරලා නැහැ. ජනතාව අපිත් සමග ඉන්නවා. එහින්දා මේ රටේ ජනතාවගේ ඉදිරි අනාගත සුභ සිද්ධිය සඳහා රජයේ ඕනෑම පියවරක් ගන්න පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම රජයේ දන්නා ප්‍රජාතන්ත්‍රවාදීව මේ රට පාලනය කරන්න අපිට කිසිසේත්ම හදිසි සිද්ධියක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කිසිදු මර්ධන ක්‍රියාකාරී මර්ධන අනපනත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඒ මර්ධන අනපනත් පැත්තක තියලා රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් රටේ අනාගත සුරක්ෂතාවත් තහවුරු කරන්න අපි සූදානම් කියන ප්‍රකාශ කරමින් මාණියට වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. අද දින න්‍යාය පත්‍රයේ 20 අංක 3 සභාව එකඟද? ඒ අනුව අද දින න්‍යාය පත්‍රයේ 20 අංක 3 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි. අද දින න්‍යාය පත්‍රයේ 20 අංක 4 අනුමත කිරීම සඳහා ඉදිරිපත් කිරීම ගරු ආණ්ඩුපස්සේ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු සභාපතිතුමනි, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂකාරක සභාව 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම පනත සංශෝධනය කරමින් දැන්ට බලාත්මකව පවතින 2017 අංක 17 දරන පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කොට්ටාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොමැති බැවින් මේ වන විට සියලු පළාත් සභා මහජන නියෝජිතයන්ගෙන් තොරව ක්‍රියාත්මකව පවතින හේයින්ද මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ සහ නීති රීතිවල ප්‍රසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් 2022 වර්ෂයේ 9 වැනි පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂකාරක සභාව 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත මගින් හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය එකී සංශෝධන පනතේ සඳහන් අනුපාතය 90 අවශ්‍ය සීමා නිර්ණය සිදු කරමින් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනසේ නීති කෙටුම්පත් කිරීම අවශ්‍ය බව සාකච්ඡා කරමින් එලෙස එවැනි නීති කෙටුම්පත් සම්පාදනය කරන තෙක් සමානුපාතික නියෝජන ක්‍රම යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව සැලසෙන පරිදි යෝග්‍ය නීති පැනවීමට එෙහිදී නිර්දේශ කර තිබුණද 17 දෙනෙකුගෙන් සංයුක්ත වූ එකී කාරක සභාවේ වාර්තාව සමාජික මන්ත්‍රි 8 දෙනෙකු පමණක් අත්සන් කර 2022 ජූනි 22 දින පාර්ලිමේන්තුවට පිළිගන්න ලද හේයින්ද 2025 ජූනි 5 දින පාර්ලිමේන්තුවේ පළමුවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලද පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52.6 යටතේ වන අමාත්‍යවරයාගේ වාර්තාව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් 2025 11 19 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද හේයින්ද සහ පළාත් සභා ඡන්දය පැවැත්වීමට සුදුසු ඡන්ද ක්‍රමය පිළිබඳව විවිධත්වයෙන් යුතු අදහස් රාශියක් ඇති බැවින්ද 2017 වර්ෂයෙන් පසු රටේ මැතිවරණ ක්‍රම පිළිබඳ සංවාදය වඩාත් පුළුල් හා ගැඹුරු වී ඇති බැවින්ද කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම තරුණ නියෝජනය වියදම් සීමා මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම ආදී ලෙස ඡන්ද ක්‍රමයක් සකස් කිරීමට පුළුල් සංවාදයක් කළ යුතු හේයින් පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතුයයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටී. 2. කථානායකවරයා විසින් කාරක සභාවෙහි සභාපතිවරයා සහ සාමාජික මන්ත්‍රීවරයා නම් කළ යුතුය සහ ආ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 විධිවිධාන ප්‍රකාරව කාරක සභාව සාමාජික මන්ත්‍රීවරයන් 12 දෙනෙකුට නොවැඩි විය යුතුය. 3. එම කාරක සභාවට ආ සිය ඝනපූර්ණය නියම කර ගැනීමටද ආ ඉහ සඳහන් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කාරක සභාව විසින් අවශ්‍ය තීරණ කරනු ලබන පරිදි ඕනෑම තැනැත්තෙකු එම කාරක සභාව ඉදිරියට කැඳවීමටද ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් ලබා දෙන ලෙසට ඕනෑම තැනැත්තෙකුට නියම කිරීමටද එකී සියලු සාක්ෂි ලිඛිතව හෝ වාචිකව ලබා ගැනීමටද ඈ කාරක සභාවේ සහාය පිණිස අදාළ ශේෂ්ත්‍රයන්හි විශේෂයෙන් ගැනමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමටද සහ ඈ කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමටද පාර්ලිමේන්තුව කල්තබන ලැබ හෝ වාර අවසාන කර ලැබ තිබුණද රැස්වීම් පවත්වාගෙන යාමටද බලය තිබිය යුතුය. 4. කාරක සභාවේ වාර්තාව එහි පළමු රැස්වීමේ දින සිට මාස 3ක කාලයක් හෝ පාර්ලිමේන්තු විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාල පරිච්ඡේදයක් ඇතුළතදී පාර්ලිමේන්තු ඉදිරිපත් කළ යුතුය.
බොයිසෝසි සභාව එකඟද?
අය
ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 4 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි. සභාව කල් තැබීම ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු සභාපතිතුමනි, පාර්ලිමේන්තුව 2026 ජනවාරි 7 බදාදා පූර්වභාග 9:30 දක්වා කල් තැබිය යුතුයි මම යෝජනා කරමි.
ඒ අනුව පාර්ලිමේන්තුව 2026 ජනවාරි 7 වෙනි බදාදා එනම් හෙට දින පූර්වභාග 9:30 දක්වා කල් තබනු ලැබේ.